You're with SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS Radio app මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
සෑම මාසිකම අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනේ අපි ගෙනෙන මාසික විශේෂාංගතරින් අඟහරුවාදා අපි ගෙනෙන විනිවිද සමාජ කතිකාව සමගයි දැන් අපි මේ එකතු වන්නේ. ඉතින් මෙවර අපි අපේ ජන සමාජයට වැදගත් වන තවත් එක් කරුණක් පිළිබඳවයි විනිවිද තුලින් අවධානය යොමු කරන්නේ. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන වැඩිහිටියන්ට සිදුවන වෙනස්කම් මොනවාද, ඒවා අපේ ප්‍රජාවට කොහොමද බලපාන්නේ, විශේෂයෙන්ම වැඩිහිටියන් ලෙස ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනකොට ඔබේ අනාගතය පිළිබඳව ඔබ කොහොමද කල්තබා සැලසුම් කරන්නේ, මේ කරුණු සම්බන්ධයෙන් තමයි අද අපි විනිවිද තුලින් කතා බහ කරන්නේ. ඉතින් මේ ඒජ් ඩිස්ක්‍රිමිනේෂන් එහෙමත් නැත්නම් වැඩිහිටියන්ට සිදුවන වෙනස්කම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා අපි මුලින්ම දැනගනිමු. ඒ සම්බන්ධයෙන් අපිට අදහස් දක්වන දැනගතු වන්නේ සිඩ්නි නුවරින් නීතිඥ නාලිකා පද්මසේන.
දැනට ඔස්ට්‍රේලියාවේ ඉන්නවා ඒජ් ඩිස්ක්‍රිමිනේෂන් කමිෂන කෙනෙක්. ඒක මානසික අයිතිවාසිකම් කමිෂන් එක යටතේ තමයි තියෙන්නේ. ඉතින් දැන් ඒජ් ඩිස්ක්‍රිමිනේෂන් ඇක්ට් එක යටතේ තමයි 2004 ඒජ් ඩිස්ක්‍රිමිනේෂන් ඇක්ට් මේ ආඥා පනත යටතේ තමයි මේ පාර්ලිමේන්තුවෙන් මේ මේ විදිහට මේ පත් කිරීමක් කරලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම කියන්නේ වයස පිළිබඳව වෙනස් කිරීමක් කාට හරි කරනවා නම් ඒක ඇත්තටම මේ වයසක කෙනෙකුට විතරක් නෙමෙයි මේ ඇක්ට් එක බලපාන්නේ. මේ තරුණ කෙනෙකුට උනත් වයස මේ පදනම් කරගෙන කාගහරි යම් කිසි ආකාරයකින් වෙනස් කිරීමකට ලක් කරනවා නම් ඒ කියන්නේ ඒක විශේෂයෙන්ම රැකියාව සම්බන්ධයෙන් හෝ ඉගෙනීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් ආයතනයකට හරි ගේදොරකට යනකොට ඊට අදාළව ඉඩමක් සම්බන්ධයෙන් හරි භාෂාව හෝ සේවාව සම්බන්ධයෙන් භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් නිවාස මේ ලබා ගැනීමක් සම්බන්ධයෙන් ඉඩකඩම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඒකම මහාණ්ඩුවේ නීති වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී තොරතුරු විමර්ශනයේදී කියන කරුණු කාරණා සම්බන්ධව තමයි මේ ඒජ් ඩිස්ක්‍රිමිනේෂන් ආඥා පනත තියෙන්නේ. මේ විශේෂයෙන්ම මේ පනත ගේන්න මූලික වෙලා තියෙන්නේ ඒක ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පුළුවන් දුරට නීති හැම කෙනාට කියන්නේ වයස සම්බන්ධයෙන් නීති හැම කෙනාටම සමානව ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම එක් හා සමානව මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම නැත්තම් පිළිගැනීම සහ හඳුනා ගැනීම තුළ තමයි ඒ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ.
ඔය ඇත්තටම ඔස්ට්‍රේලියාව තුළ මේ වැඩිහිටියන් සඳහා වෙන වෙනස්කම් විශේෂයෙන්ම බලපානවා රැකියාවක් ලබා ගැනීමේදී. ඒ වගේම රැකියා සෙවීමේදී සංක්‍රමණිකයන් හැටියටත් වැඩිහිටි පරිණත පුද්ගලයන්ට මෙයට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඉතින් වත්මන් ඔස්ට්‍රේලියාවේ මේ වැඩිහිටියන්ට රැකියා ලබා ගැනීමේදී මේ තත්ත්වය කොහොමද බලපාන්නේ, ඒ තත්ත්වය සම්බන්ධයෙන් අවිත් සමග දැන් අදහස් දක්වන්න එකතු වෙනවා. සිඩ්නි නුවර සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපමාලි අමරකෝන්.
දැන් අපි ඔස්ට්‍රේලියාව ගත්තාම ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රමාණය වැඩිවීම අපි ඒක ගණනය කරන්නේ වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජන ප්‍රමාණය මුළු ජනගහනයේ අනුපාතයක් ලෙස ගත්තාම ඒකට තමයි අපි කියන්නේ මේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රමාණය කියලා. එතකොට දැනට ඔස්ට්‍රේලියාවේ දළ වශයෙන් 15%ක පමණ ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 7 දෙනෙක් ගත්තාම ඔස්ට්‍රේලියානුවන් එක්කෙනෙක් අවුරුදු 65 හෝ ඊට වැඩි ප්‍රමාණයක වයස අය වෙනවා. හැබැයි අනාගතයේදී මේක ලොකු අපිට සමාජීය ආර්ථික බලපෑම ඇති කරන්න පුළුවන් වෙන දෙයක් වෙනවා. මොකද තව අවුරුදු 40ක් විතර වෙනකොට ඔස්ට්‍රේලියානුවන්ගෙන් දළ වශයෙන් 4 දෙනෙකුගෙන් එක්කෙනෙක් කියන්නේ 25%ක විතර අනුපාතයක් වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජනකොට්ටාස ඉගෙන දේශපුරවැසි ප්‍රමාණයට වැටෙනවා. මේ තත්ත්වය කොහොමද ආර්ථික සමාජයේ වශයෙන් මේක විසඳ ගන්න කියලා මේකට මුහුණ දෙන්න කියලා අපි ආඥාවක් විදිහට බැලුවොත් මේක ලොකු ගැටලුවක් වෙනවා. මොකද මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලොකු දැනුමක් තියෙන කට්ටිය, ලොකු අධ්‍යක්ෂ සම්භාරයක් තියෙන කට්ටිය. එතකොට ඒගොල්ලෝ විශ්‍රාම යාමත් සමග ඒ ඇති වෙන දැනුම් හා අධ්‍යක්ෂ ගැප් එක තරුණ අයට එකපාරටම ඒ ගැප් එක මීට් කරන්න බෑ. එතකොට ඒ වගේ වෙලාවක ආයතන වලට තියෙන එක අවස්ථාවක් තමයි මේ වයසින් වැඩි අයට අවස්ථාවක් දෙන එක. දිගටම රැකියාවේ නියත වී ඉන්න ඔස්ට්‍රේලියාව බැලුවොත් ඇත්තටම තවමත් මේ ඒජ් ඩිස්ක්‍රිමිනේෂන් එක තියෙනවා. දළ වශයෙන් වයස පරුදු 65න් වැඩි කෙනෙක් රැකියා අවස්ථාවකට ඉල්ලුම් පත්‍රයක් යොමු කළොත් ඒගොල්ලන්ගෙන් 3 දෙනෙකුගෙන් එක්කෙනෙක්වත් අඩුම වශයෙන් වයස අනුව ඩිස්ක්‍රිමිනේෂන් එකට එහෙම නැත්නම් වෙනස්කමකට භාජනය වෙන බව තමයි සමීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ. අපිට මේ ගැන ඇත්තටම තවදුරටත් බලනවා නම් මේක කොහොමද ගැටලුවක් වෙන්නේ කියලා, මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කියන්නේ වැඩිවීම ගැටලුවක් වෙන්නේ කියලා අපිට සමාජීය පැත්තෙන් බලනවා නම් ජනගහනය මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගාන වැඩි වෙනවත් එක්කම අපිට සමාජීය වශයෙන් ගොඩක් ඒගොල්ලන්ට සේවා සැපයීම වැඩි කරන්න වෙනවා. ඒ කියන්නේ ඔය ඒජ් කියා එහෙම නැත්තම් රෝහල් සෞඛ්‍ය සේවා ඒවා වැඩි කරන්න සිද්ධ වෙනවා. එතකොට ගැටලුව වෙන්නේ සේවා අවශ්‍යතාවය වැඩි වෙනවා. නමුත් ඒ සේවා සැපයීම සඳහා ඉන්න තරුණ ශ්‍රම බලකාය අඩු තත්ත්වයක් ඇති වෙනවා. ඒක තමයි සමාජයේ හා ආර්ථික ගැටලුවකට මුහුණ දෙනවා කියලා අපි කියන්නේ. දැන් අපි හිතුවොත් ජපානය වගේ රටක් ලෝකේ වැඩිපුරම වයසින් වැඩි ජනතාව ජීවත් වෙන රට ජපානය. ඒත් ඒගොල්ලෝ කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා, ඒගොල්ලන්ගේ ජනගහනයෙන් 3 එකක් වයස අවුරුදු 65ට වඩා වැඩි. ඒගොල්ලෝ ඒකට මුහුණ දෙන්නේ ඒගොල්ලෝ සංකල්පයක් පාවිච්චි කරන ඒජ් ෆ්‍රී සොසයිටි කියලා. ඒ කියන්නේ කෙනෙක් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා නම් වයසේ කිසිම බාධාවක් නැහැ. ඒගොල්ලන්ට හැකි තාක් කල් රැකියාවේ නියත වෙලා ඉන්න පුළුවන්. එතකොට ඔස්ට්‍රේලියාවෙත් මේ ගැන සාකච්ඡා වෙනවා. වයස අවුරුදු 67 දක්වා අපි දිගු කරමුද මේ කාලය යනාදී වශයෙන්. ඉතින් කෙනෙකුට හැකියාව තියෙනවා නම්, කැමැත්ත තියෙනවා නම් ඒ දිගු කාලයක් සේවයේ රැඳී ඉන්න පුළුවන්. ඒ කාලය තුළ ආයතනික වශයෙන් ඇත්තම බලන්න ඕන කොහොමද අපි මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ උපරිම ලබා ගන්න, උපරිම සේවය ලබා ගන්න කියලා. එහිදී දැන් ඔස්ට්‍රේලියාවේ ආයතන වල නම් ගොඩක් වෙලාවට මේ ෆ්ලෙක්සිබල් වර්ක් අරේන්ජ්මන්ට්ස් ලබා දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් දවස් කීපයක් පමණක් සතිය තුළ වැඩ කිරීම, එහෙමත් නැත්නම් අඩු පැය ගණනක් හැමදාම වැඩ කිරීම, ඒ වගේම මේ තරුණ ශ්‍රමිකයන්ව ට්‍රේන් කරන්න, එහෙම නැත්නම් මෙන්ටෝ කෙනෙක් විදිහට වැඩ කරන්නත් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව ලබා ගන්නවා ඔස්ට්‍රේලියාව තුළ.
දැන් මේ ආකාරයට වැඩිහිටියෙකු ලෙස ඔබටත් රැකියාවක් ලබා ගැනීමේදී හෝ මෙවන් වෙනස්කම් වලට මුහුණ දීමට සිදු වුණොත් ඔබට පැමිණිලි කරන්නට අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව තුළ නීතිමය වශයෙන් මේ ආකාරයේ පැමිණිලි කරන්නේ කෙසේද කියන ඒ නීතිමය තත්ත්වය පිළිබඳව දැන් නීතිඥ නාලිකා පද්මසේන අපිට මේ ආකාරයෙන් තොරතුරු ගෙනෙනවා.
කවුරු හරි හිතනවා නම් යගේ වයස නිසා වෙනස් කිරීමකට ලක් වෙලා තියෙනවා නම් ඒගොල්ලන් කරන්න ඕනේ කම්ප්ලේන්ට් එකක් දාත්ත හැකි ඔස්ට්‍රේලියන් හියුමන් රයිට්ස් කමිෂන් එකට. ඒ දැම්මහම එතනින් කරන්නේ ඒ ගැන සලකා බැලීමක් කරලා ඊට පස්සේ දෙගොල්ලන් අතරේ සමාදානකමකට, ඒ කියන්නේ කරුණ විමසා බලලා සමාදානකට හෝ යම්කිසි තීරණයකට එන්න බැරි වුණොත් දැන් ඊට පස්සේ යන්න පුළුවන් ෆෙඩරල් කෝට් එකට, හරි ෆෙඩරල් සර්කිට් කෝට් එකට. දැන් ඒ තමයි මහහඬුව යටතේ මේ පනත යටතේ ලබා ගන්න පුළුවන් පහසුකම්, කියන්නේ රෙමඩීස් මුළු ඔස්ට්‍රේලියාව වටේටම. දැන් මේ නීතිය බලපාන්නේ මුළු ඔස්ට්‍රේලියාවටම. එතකොට මේ මූලික අයිතිවාසිකම් කොමිසමට සම්බන්ධ කරලා තමයි කොමසාරිස්වරයව පත් කරලා තියෙනවා. එතකොට එයා මුලින්ම බලන්නේ ඒ වගේ වෙනස් කිරීමක් නැති කිරීමට කරන්න පුළුවන් දේවල් මොනවාද කියන එක හොයන එක තමයි කොමසාරිස්වරයාගේ කාර්යභාරය වෙලා තියෙන්නේ. ඒකට අයිති වෙනවා මූලික අයිතිවාසිකම් මොනවද, ඒ පිළිබඳව දැනුවත් කිරීම කරන්නේ කොහොමද, තොරතුරු විමර්ශනය කරන්නේ කොහොමද, ප්‍රතිපත්තිමේ මේ වශයෙන් අවවාද සැපීම හා කරුණු අනාවරණය කරන්නේ කොහොමද කියන එක කමියුනිටිස් වලට, කියන්නේ තනි පුද්ගලයන්ට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සේවදායකයින්ට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රජාවන්ට වෙන්න පුළුවන්. එයාගේ කාර්යභාරය ඒකයි. කොමසාරිස්වරයාගේ යාගේ කාර්යභාරය විදිහට එයා මේ විශේෂ ඒරියා තුනක් මේ අවුරුද්දට මේ නම් කරලා තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි වයසක සේවකයින් සම්බන්ධයෙන් වෙන අසාධාරණකම් මොනවද කියලා හොයලා බැලීම සහ ඒකට ගන්න පුළුවන් ප්‍රතිපාදන මොනවාද කියන එක. ඊළඟ එක තමයි වැඩිහිටියන්ට වෙන හිරිහැර සම්බන්ධයෙන්, LWS සම්බන්ධයෙන්. ඊළඟට වැඩිහිටි කාන්තාවන්ට තියෙන නිවාස අපහසුකම් පිළිබඳව, ඒ කියන්නේ හෝම්ලෙස්නස් පිළිබඳව මේ කරන්න පුළුවන් වැඩසටහන් මොනවාද කියන එක හොයලා බැලීම.
විශේෂයෙන්ම පරිණත සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන විට මේ ආකාරයේ වෙනස්කම් වලට මුහුණ දෙනවා නම් රැකියා ලබා ගැනීමේදී ඇත්තටම ඔවුන් මොන වගේ දේවල්ද කරන්න ඕන කියන කාරණය පිළිබඳව අපි අපේ ප්‍රජාවේ මතය පිළිබඳවත් විමසුවා. ඉතින් අපිට සිඩ්නි නුවරේ නිර්මි ලියනගේ මහත්මිය ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙන්න මේ වගේ අදහසක්.
එතන ගොඩක් ලාභාලයකට වඩා පරණත වයස්කතුූ කිරෙකුට ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ ඇත්තටම සෞඛ්‍ය හේතු, දේශත්වයන්, ඒ වගේම රැකියා කාලය, ඒ වගේ දෙයක් වුණත් ඒගොල්ලන්ට බලපානවා. ඒ වගේම දැන් විශේෂයෙන් කාන්තාවන් වගේ දැන් ඒ වගේ කතා කරනකොට ඒගොල්ලන් ප්‍රසුත නිවාඩු, එහෙම නැත්තම් දරුවන්ගේ දරුවන් සම්බන්ධයෙන් යම් කිසි නිවාඩුවක් කරගෙන ඒගොල්ලන් රැකියාව නතර කර දිග කාලයකට ඊට පස්සේ නැවතත් රැකියාවක් හොයාගෙන යා මීඩියා ප්‍රස්තාවයක් පස් වෙනවා. ඒ වගේම අර සීවිය අඛණ්ඩව සැපුවේ නැති නිසා ඒගොල්ලන්ට එතන ගැටලු කාර්තත්වයක් මත වෙනවා. ඒගොල්ලන් නැවත රැකියාව කරන්න ගොඩක් කලක් සීවියක් කරලා මේ රටට පැමිණින්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ වෙලාවේදී ඒගොල්ලන් අර පුරුදු වෙච්ච ශේෂ්ත්‍රෙම තමන් රැකියාවක් කරන්න කැමති. ටිකක් වයස්කත කෙනෙක් තමගේ ශේෂ්ත්‍රය ඉගෙනගෙන පුරුදු අරගෙන මෙහිට ආවත් රැකියාවක් හොයාගන්න ඒ ශේෂ්ත්‍රයෙන් නැතිම නම් එතකොට මට යෝජනාවක් විදිහට මට හිතන්න පුළුවන් දැන් තමන්ගේ දැනුම දැන් තරුණ පරම්පරාවත් එක්ක මෙහි විශ්වවිද්‍යාලවල පිටපිලා යන තරුණ පරම්පරාවත් සමග තරඟ කරලා රැකියාවකට යනකොට එතකොට වයස් කෙනෙකුට යාගේ අර ඉගෙනගත්ත දේවල් සම්බන්ධයෙන් පොඩි නවීන යාට පොඩි අඩුවක් වෙන්න පුළුවන්. මොකද අර කාලයත් සමග නවීන දැනුම තාක්ෂණය එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් එයාට ඒ වයස්ගත කෙනෙක් වුණත් කමක් නැහැ. අපිට එයාට පුළුවන් මොන හරි වෘත්ති පාඨමාලාවක් හදාරලා ඒ සම්බන්ධයෙන් දැනුම අලුත් කරගෙන ඒක තමයි දැනුවත් තව දැනුමක් එකතු කරගෙන තමන්ගේ දේවල් එකතු කරගෙන තව ඉදිරියට යන්න පුළුවන්. එතකොට මට හිතෙනවා තරඟකාරී ගබ්බවෙන් චුප්පක් හරි සහනයක් ලැබෙනවා කියලා. ඒ වගේම මෙහි ඔනිතරම් පහසුකම් තියෙනවා ඔස්ට්‍රේලියාව තුළ විවිධ සේෆ් කෝසස් ඒ වගේ විශ්වවිද්‍යාලවල ඒ වගේ පහසුකම් තියෙනවා.
වැඩිහිටියන් සිද්ධ වෙන වෙනස්කම් ගැන කතා කරන විට එල්ඩර් ඇබියුස් එමත් නැත්නම් වැඩිහිටි අපයෝජනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ වැඩි අවධානයක් මේ වන විට යොමු වෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් විනිවිදු තුළින් කතා බහ කරන්නයි සූදානම් වන්නේ. දැන් අපිට නීතිඥ නාලිකා පද්මසේන මේ වැඩිහිටි අපයෝජනය කියන දේ පිළිබඳව හඳුන්වා දීමක් සිදු කරනවා.
එල්ඩර්ස් ගැන වැඩිහිටි හිංසනයේ පිළිබඳව කතා කරනකොට කොච්චර දෙනෙක් ඒ සම්බන්ධයෙන් පීඩා විඳිනවද කියන එක තාම දත්ත වශයෙන් මේ හරි දත්තයක් නැහැ කොහෙවත්. ඒ කියන්නේ ප්‍රෙවලන්ස් ස්ටඩි එකක් කොහෙවත් තාම නැහැ මේ ඔස්ට්‍රේලියාව ඇතුලේ. මම වැඩ කරන්නේ මේ සීනියර්ස් රයිට් සර්විස් කියන එක. ඒකම දැන් 2013 LWS හෙල්ප් ලයින් එක මේ නිසත් ආණ්ඩුව මගින් පටන් ගත්තා. දැනට මේ පහුගිය අවුරුදු කීපය ඇතුළත ඉන්ෆර්මේෂන් සහ කියන්නේ අපින් ඇඩ්වයිස් ඉල්ලලා මේ කතා කරන සංඛ්‍යාව 6000කට වැඩි. ඒකම ඒ අනුව දැනට තීරණය කරන්න තියෙන්නේ අඩු ගානේ 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්වත් LWS සම්බන්ධයෙන්, ඒ කියන්නේ මොනම හෝ විදිහක පීඩනයකට ලක් වෙනවා කියන එක. LWS කියන එක මූල්‍යමය විදිහට වෙන්නත් පුළුවන්, ශාරීරික හිංසනයක් වෙන්නත් පුළුවන්,
අනිත් එක තමයි වැඩිපුරම වෙන්නේ මේ තනි කිරීම සහ මේ නිග්ලෙක්ට් කියන එක. පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත ඩාටා එක්ක බලනකොට, දත් එක්ක බලනකොට වැඩිපුරම හිංසනයට භාජනය වෙන්නේ තමන්ගේම පවුලේ කෙනෙක්ගේ මොකක් හෝ ක්‍රියාවක් නිසා. එතකොට එල්ඩර් ඇබියුස් කියන එක නිර්වචනය කරලා තියෙනවා ඒක තනි ක්‍රියාවක් හරි එහෙම නැත්නම් ක්‍රියාදාමයක් කෙනෙක්ගේ අතින් සිද්ධ වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ වයසක පුද්ගලයා හිතනවා නම් implication of trust කියන්නේ තමන් විශ්වාස කරන පුද්ගලයෙක් විසින් තමන්ට මොකක් හෝ හිංසනයක් කියන්නේ ඒක ක්‍රියාවක් වෙන්න පුළුවන් ක්‍රියාදාමයක් තුලින් වෙන්නත් පුළුවන් වෙනවා නම් ඒක තමයි එල්ඩර් ඇබියුස් කියලා කියන්නේ.
මේ වැඩිහිටි අපයෝජන අපිට අහන්නට ලැබෙන ඔස්ට්‍රේලියාව තුළ විශේෂයෙන්ම වැඩිහිටි සේවා ක්ෂේත්‍රය තුලත්. ඉතින් මෙල්බන් නුවර වැඩිහිටි සේවා ක්ෂේත්‍රයේ කටයුතු කරන සජීවනි දිසානායක අපිත් සමග එකතු වුණා මේ සම්බන්ධයෙන් ඇගේ අත්දැකීම් ගෙන එන්න.
මම අහලා තියෙනවා මේ ඒජ් කයක මේ රෙසිඩන්ට් කෙනෙක්ව බැඳලා තියෙනවා පුටුවේ බැඳලා මේ කියන්නේ යාට හෙලවෙන්නවත් බෑ. ඉතින් ඒ වගේ දේවල් මම අහලා තියෙනවා. ඊට පස්සේ සමහර අයව පිරිසිදු කරන්නේ නැහැ. සමහර අයට හරියට කවන්නේ නැහැ. සමහර අය උදව් ඉල්ලනවා වතුර ඉල්ලනවා ඒගොල්ලන්ට දෙන්නේ නැහැ. එහෙම දේවල් මම ගොඩාක් අහලා තිනවා. ඔය මගේ යාළුවන්ගෙනුත් මම අහලා තියෙනවා. ඉතින් ඒක හරි කුලන්ට කරන අසාධාරණයක් ඇත්තටම මම හිතන විදිහට. සමහර වෙලාවට මට හිතෙන දෙයක් තමයි දැන් ඒගොල්ලෝ සමහර අයගේ දරුවෝ ගොඩාක් හොයලා බලන කට්ටිය ඉන්නවා. උදේ හවස කතා කරනවා බලාපොරොත්තු වෙන දේවල් දරුවන්ගෙන් ලැබෙන්නේ නැති වෙලාවල් තියෙනවා. සමහර අයගේ හොඳට හොයලා බලන වෙලාවල් තියෙනවා. එයාලගේ සල්ලි වලින්ම තමයි එතන ඉන්නේ. ඒත් ඉතින් ඒගොල්ලෝ එයාලගේ දරුවෝ දන්නවා. ඉතින් ඒ සල්ලි ඒගොල්ලන්ගෙන් පස්සේ ඒ සල්ලි ඒගොල්ලන්ගේ දරුවන්ටනේ. ඉතින් එතකොට සමහර අය ඒ සල්ලි හින්දා බලන කට්ටිය ඉන්නවා. ඒ සමහර අය එයාලා කිසිම කෙනෙක් නැති අයත් ඉන්නවා. බලන් දෙන්නේ නැති කට්ටියත් ඉන්නවා. සමහර වෙලාවට මුළු දවස පුරාම පුටුවට වෙලා බලාගෙන ඉන්නවා දොර දිහා කවුරු හරි එනකම්.
එතකම වැඩිහිටි සේවාවන් සමග කටයුතු කරන නීතිඥ නාලිකා පද්මසේනත් මේ එල්ඩර් ඇබියුස් සම්බන්ධයෙන් මේ ආකාරයේ උදාහරණයක් අපිට ගෙනෙනවා.
මේ ළඟදී වෙච්ච උදාහරණයක් කියන්න. ඒක ඇත්තටම හොයාගෙන තියෙන්නේ මේ වයස 91ක පුද්ගලෙ ෆාමසියට එනවා. මොකද එයා ෆාම කෙනෙක්. මේ ඉතින් අර වයසත් එක්ක දැන් එයාට අවශ්‍ය වෙලා තියෙනවා අර තමන්ගේ පේන් එක අඩු කරගන්න එයා පැච් එකක් ගන්න ඕනේ. ඒ පැච් එක ගන්න ෆාමසියට ආවහම ෆාමසිස්ට තේරෙනවලු දැන් මෙයා යම් කිසි හෝ තාඩන පීඩනයකට ලක් වෙනවා බ. පස්සේ හොයාගෙන යනකොට දැනගෙන තියෙන්නේ මෙයා ඒ පැචස් අරගෙන එළියට යනකොට අර ඩ්‍රග් යූසර්ස්ලා කීප දෙනෙක් එකතුලා මෙයාට ගහලා අර එයාගේ පේන් කිලර්ස් අර ගන්නවලු. මොකද අරගොල්ලන්ට ෆාමසිකින් එක ගන්න බෑ. ඉතින් මේ වයසක මිනිසයාට තාඩන පීඩන කළා එයාගේ බෙහෙත් ටික අරගන්න.
ඉතින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන වැඩිහිටියන් ලෙසට මේ වගේ වෙනස්කම් අපයෝජන වලින් මිදීමට ඔබට කල් තියාම රකවරණයක් ලබා ගත හැකි නීතිමය වශයෙන්. ඉතින් මේ ආකාරයට කල් තියා ඔබේ අනාගතය සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්න කියන ඒ වැදගත් පණිවිඩයත් ඔබට දෙන්නට අපි කල්පනා කළා. ඉතින් නීතිඥ නාලිකා පද්මසේන ඒ සඳහා ඔබට ඇති අවස්ථා සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු ගෙනෙන්නේ.
තමන්ට ඒ කියන්නේ සිටීමට සහ වැඩ කිරීමට ඇති හැකියාව තියෙන කාලය තුල තමන් මේ ඉදිරිය සම්බන්ධයෙන් තමන්ගේ ප්ලෑනින් හෙඩ් කරන්න කියන එක. එතකොට ඒකට දීලා තියෙන වයස් සීමාව තමයි අවුරුදු 45 පැනනට පස්සේ තමයි තමන් ඒක හිතන්න ඕනේ කියලා. මොකද තමන්ට මේ වෙලාව සහ කාලය තියෙනවා හිතන්න කොයි විදිහටද ඉස්සරහා කොහොමද මම ප්ලෑන් කරන්න කියලා මට ඕන විදිහට දේවල් සැලසුම් කිරීමට. දැන් ඒකට තමයි මෙහි තියෙන power of attorney document එක enduring power of attorney and enduring guardianship. එතකොට power of attorney එකක් කාට හරි දීලා තමන් විශ්වාස කරන කෙනෙක්ට දීලා වයසක පුද්ගලයාගේ වෙනුවෙන් ඉඩම් සම්බන්ධයෙන් හෝ නීතිමය වශයෙන් මේ ගන්න පුළුවන් තීරණ ගන්න කෙනෙක්ව පත් කරන්න පුළුවන් කවද හරි දවසක ඒ පුද්ගලයාගේ mental capacity කියන්නේ සිටීමේ සහ තීරණ ගැනීමේ හැකියාව නැති වෙච්ච දවසට එයා වෙනුවෙන් තීරණය ගන්න පුළුවන් කොයි විදිහකට කෙනාට කියා කියන්නේ අවශ්‍ය විදිහේ ඩිසිෂන්ස් ගන්න විදිහ කොයි විදිහටද මට මේක විය යුත්තේ කියන කාරණාව කියා දීලා එයාලට ඒක පුළුවන් පවර් පැටර්න් එකක් දීලා සැලසුම් කරන්න. ඒතකොට ගොඩක් වෙලාවට දැන් අපි ප්‍රජාවන්ට ගිහිල්ලා කතා කරනකොට අහන්න ලැබෙන දෙයක් තමයි ගොඩක් අය හිතනවා පවර් පැටර්න් එක දෙන්නේ මොකක් හරි දෙයක් ඒ වෙලාවට කරගන්න එයා හිතියේ නැත්තම් ඒ වගේ දෙයකට පමණයි කියලා. නමුත් ඒක නෙමෙයි. දැන් මෙහිදී පවර් පැටර්න් ආඥා පනතේ යටතේ වයසක කෙනෙක්ගේ ඒ වගේ තීරණ ගැනීමේ හැකියාව සහ තීරණ ගැනීමේ අවස්ථාවන් බොහොම පුළුල් ලෙස ආරක්ෂා කරලා දීලා තිනවා ඒ ඒ ආඥා පනත යටතේ. ඒක එක පැත්තකින් ඉදිරිය හිතා බලලා එක කළ යුතු වෙනවා. අනිත් එක තමයි ගාඩියන්ෂිප්. ගාඩියන්ෂිප් ඩොක්යුමෙන්ට් එකත් ඒකත් තමන්ගේ තීරණ ගැනීමේ සහ දේවල් කිරීමේ හැකියාව නැති වුණාට පස්සේ වෙන කෙනෙක් තමන් වෙනුවෙන් තීරණ ගැනීමට තමයි තියෙන්නේ. ඒ තමන්ගේ සෞඛ්‍ය සහ ඒජ් කෙයා කියන මේ ඒරියා පැත්තෙන් තීරණ ගැනීමට තියෙන මේ ඩොක්යුමෙන්ට් එකක් කව හරිපත් කරලා ඒ සියලු විධි විධාන කොයි විදිහටද වෙන්න ඕනේ තමන්ගේ තීරණ ගත යුත්තේ කොයි විදිහටද කියලා ඒ පත් කරන පුද්ගලයාට කියන්න පුළුවන් ඒ ඩොක්යුමෙන්ට් එක යටතේ. ඒකේ තීරණ ගැනීමේ සහ ඒ අවශ්‍ය විධි විධාන සැපීමේ හැකියාව තමන් අතේ තියෙනවා. ඒතකොට ඒක තමන්ට කවදා හරි දවසක තීරණ ගැනීමේ හැකියාව නැති වෙන දවසට ඒ සියලු දේවල් ප්‍රතිපාදනය කරලා තියන්න පුළුවන් ඒ ඩොක්යුමෙන්ට්ස් යටතේ. ඒකම ඒ කවුරු හරි පත් කරාට පස්සේ හිතනවා නම් මේ කෙනා මට මං කියන විදිහට මේක කරන්නේ නැති වෙයි කියලා හිතුනොත් නැවත රිවෝක් කිරීමේ හැකියාව තියෙන තමයි තීරණ ගැනීමේ හැකියාව තියෙනවා නම් ඒ සියලු ඒක නැවත මේ අයින් කරලා වෙන කෙනෙකුට දෙන්නත් පුළුවන්.
විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ වයස මුල් කරගෙන සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් අද විනිවිද තුළින් අපි කතා බහ කළේ. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග කතා බහට එකතු වුණ නීතිඥ නාලිකා පද්මසේන, ආචාර්ය උපමාලි අමරකෝන්, නිර්මිලි එනකි සහ සජීවනී දිසානායකට. අපි එහෙමනම් නැවතත් ලබන මාසයේ තව සනංගහරුවාද විනිවිද තුළින් හමු වන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා.
SBS සිංහල වෙබ්බඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ්බඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහස සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalesewebbadaviyata.
Enjoy more stories in your language by visiting sbs.com.au.